SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද එහෙමනම් අපි ලෝකයේ තත්විති කතා බහ කරන්න මෙතෙන් සිට ආරම්භ කරමු. ලෝවටා විශේෂාංගයේ සුපුරුදු විදිහට දැන් එහෙමනම් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනෝ AFP ප්‍රවෘත්තිජාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, සුපුරුදු ලෙසින් ඔබට ආයුබෝවන් කියලා විශේෂාංගයට පිළිගන්නවා.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි ගිය සතියේ මේ කතාබහ ආරම්භ කරපු තැනින්ම තමයි අද කතාබහ ආරම්භ කරන්නේ. ගිය සතියේ අපි ඛේදජනක සිදුවීමකින් කතාව පටන් ගන්නවා කියලා ඔබට සඳහන් කළේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමිහි සිදුවුණු පාසලක සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම. ඔබට මතක ඇති, පාසලේම හිටපු ශිෂ්‍යයෙකු විසින් සිදු කරන ලද මේ වෙඩිතැබීමෙන් 17 දෙනෙකු මරණයට පත් වුණා, 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා. දැන් මීට පස්සේ ඇතිවුණු කතාබහ තමයි ඇමරිකාවේ ප්‍රබලව පවතින මේ ගන් ලෝක හේතුමතිනම් ගිනි අවිභාවිතය සඳහා ජනතාවට ලැබිලා තියෙන ඉඩ ප්‍රස්ථා පිළිබඳව කිසිවූ සංශෝධනයක් වෙන්න ඕන කියලා. මේ කතාව කරලියට අවිලා තියෙනවා මේ සතියේ වෙද්දී ඇමරිකාව පිළිබඳව කතා බහ කරද්දී. අපේ කතා බහද ආරම්භ වන්නේ එතනින්. ඩොනල්ඩ් ට්‍රම්ප් යම් විශේෂිත අදහසුත් මේකට එකතු කරලා තියෙනවා. මේ අදහසුත් විවේචනයට ලක් වෙමින් තියෙන වගක් තමයි අපිට පෙනෙන්නේ. අමල්, මොකක්ද මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන තත්වය?
දිලෘක්ෂි, මේ ප්‍රහාරය සිද්ධ වුණේ මාජරි ස්ටෝන්මන් ඩග්ලස් හයිස්කූල් කියන ඒ විද්‍යාලේ. ඒකේ මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත්ත ශිෂ්‍යයන් පිරිසක් තමන්ගේ දේශපාලන නායකත්වයට මේ පිළිබඳ ලොකු විරෝධතාවයක් දක්වලා ඉල්ලලා හිටියා. ඇමරිකාවේ මේ කොංග්‍රස් මණ්ඩලය විසින් රටේ ගිනි අවි සම්බන්ධයෙන් මීට වඩා දැඩි නීති රීති පනවන්නයි කියලා. විශේෂයෙන්ම නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් NRA කියන මේ තුවක්කු භාවිතය පිළිබඳ ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම ඔවුන්ගේ ක්‍රියාකලාපේ දැඩි ලෙස විවේචනයට ලක් කළා. මේ ළමුන් ඉල්ලා සිටිය තමන්ගේ ඒ තේරීපත්වන මන්ත්‍රීවරුන්ගෙන් මින් ඉදිරියට මේ තුවක්කු ලේසියෙන් ලබා ගන්න පුළුවන් ක්‍රම, විශේෂම මේ ප්‍රහාරය සිද්ධ කරපු අවුරුදු 19 මේ ශිෂ්‍යයා ගිනි අවිය මිලදී අරගෙන තිබෙන ඩොලර් 150ක් වගේ මුදලකට මේක මිලදී අරගෙන බොහෝ මානසික රෝගී තත්ත්වෙන් පෙළිනත් ඒ පිළිබඳ කිසි පසුබිමක් නොකර ඔහුට මේ ගිනි අවිය ලබා දීලා තියෙනවා. එවැනි කටයුතු බොහොම දැඩි විවේචනට දැන් ලක් වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වයෙන් මේ ළමුන් ඉල්ලා සිටින්නේ දැඩි නීති රීති ගෙනෙන්නයි කියලා තුවක්කු පාලනය කිරීම සඳහා.
දැන් එතකොට තවත් ආందోళනාත්මක කතාවක් බවට පත් වෙන්නේ යමල්, මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තියෙනවා මේකට විසඳුමක් විදිහට මේ පාසලේ මේ ගුරුවරුන්ටත් ගිනි අවි ලබා දීම් පුහුණුවක් ලබා දෙන්න ඕන කියලා. දැන් මේ තත්වයේ බොහෝ දෙනෙක් විවේචනයට ලක් කරනවා. දැන් මෙතනදි මේක තවත් මේ ව්‍යසනකාරී පැත්තකට අරගෙන යන තත්වයක් තමයි ජනාධිපතිවරයා යෝජනා කරලා තියෙන කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ යෝජනාවේ අතන පරමාර්ථය මොකද්ද?
දිලෘක්ෂි, මෙතන ඇත්තටම ළමුන් ඉල්ලා සිටින්නේ තුවක්කු පිළිබඳ මීට වඩා දැඩි පාලනයක් ගේන්න ඕනේ කියලා. නමුත් කිසිම විදියකින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී මේ තුවක්කු පිළිබඳ රටේ තියෙන ලිහිල් නීතිය විවේචනය කරන එක වෙනුවට ඉස්කෝලවල මේ විදියට ළමුන් ප්‍රහාරයට ලක්වීම වැළැක්වීම සඳහා ඔහුගේ යෝජනා වෙලා තියෙන්නේ පාසලේ ගුරුවරුන් සහ අනෙකුත් ශිෂ්‍යවන් ගිනි අවි පාවිච්චිය සඳහා පුරුදු කරන්නට. ඉතින් මෙතනදී ඔහුගේ යෝජනාව තමයි පාසල් ගුරුවරුන්ගෙන් 20% පමණ මුල් වටේ තෝරාගෙන ඔවුන්ට ගිනි අවි පිළිබඳ පුහුණුවක් ලබා දෙන. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මීට පස්සේ කවුරු හරි පාසලකට කඩා පැනලා ගිනි අවියක් පාවිච්චි කරොත් ඒ පුද්ගලයාට එරෙහිව ගිනි අවි පාවිච්චි කිරීම සඳහා පළපුරුද්දක් තියෙන කුඩා අවි තමන් සන්තකයේ පවත්වාගෙන ඉන්න ගුරු මණ්ඩලයක් මේ පාසල් වල ඇති කරන්න ඕනේ කියලා. ඉතින් මේක ඇත්තටම දෙමව්පියන් දකින්නේ පාඨශාලා යුද පිටියක් බවට පත් කරන යෝජනාවක්. මොකද මේ ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ විදිහට තුවක්කු කරේ ඉස්කෝලේකට ආපුවහම ගුරුවරුන් සහ මේ පුද්ගලයා අතර තියෙන මේ තුවක්කු පාවිච්චි කිරීම නිසා තවත් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත්ත ළමුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් මෙහිදී ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ අපූර්ව යෝජනාවක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් බොහොම පැහැදිලිවම පෙනී යන්නේ දිලෘක්ෂි, ඇමරිකාවේ මේ නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් කියන කණ්ඩායම වාර්ෂිකව දේශපාලන පක්ෂවලට බොහොම දැඩි ලෙස මුදල් ආධාර ලබා දෙනවා ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා. ඒ නිසා ඔවුන්ට රටේ කරන්නට පුළුවන් බලපෑම අති බලවත් කියන එක තමයි මේ කාරණාවේදී ඉස්මතු වෙන්නේ.
අපි මේ ළඟට කතා බහ කරන්න යනවා නයිජීරියාවේ සිදුවන සිදුවීමක් පිළිබඳව. මීට කලින් සිදුවුණු අතීත සිදුවීමක් නැවතත් සිදුවලා තියෙනවාදෝ කියලා හිතනවා. මොකද ඔබට මතක ඇති අපි මීට කලින් වසර 2014 දී කතා බහ කළා නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී කැරලිකාර කොටසක් වන මේ බෝකො හරාම් කියන සංවිධානය විසින් ගැහැණු ළමයින් 270කට අධික පිරිසක් පැහැර ගනු ලැබුවා. වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ පවා මැදිහත් වීමෙන් මේ ළමුන් හොයාගන්නට උත්සාහ කළත් එය එතරම් ලේසි පහසු කර්තව්‍යයක් වුණේ නැහැ. වසර ගණනාවකට පස්සේ තමයි මේ දරුවන් කොහෙද ඉන්නේ කියන කාරණාව හොයාගත්තේ. මේ සිදුවීම නැවතත් සිදු වෙලා තියෙනවා. පසුගිය බදාදා අපිට ආරංචි වෙනවා නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ පාසලකට කඩාවැදුණු මේ බෝකෝ හරම් සමාජිකයන් නැවත වතාවක් පාසල් ශිෂ්‍යාවන් 100 දෙනෙක් පැහැරගත්තායි කියලා. අමල්, මේ මොකද මේ බෝකෝ හරම් මේ සංවිධානයේ මේ ගැහැණු ළමයි පැහැර ගැනීමේ සිදුවීම පසුපස තියෙන සැඟවිලා තියෙන කාරණේ මොකද්ද?
දිලක්ෂි, මේකත් ඇත්තටම අර 2007 ඔබ කිව්වා වගේ 2014 සිද්ධියට සමාන එකක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ඒ අවස්ථාවේ නම් 250කට අධික ශිෂ්‍යාවන් පිරිසක් පැහැරගෙන ගිහින් තිබුණා. මෙතන මේ පාසලේ දැනට දැනගන්න තියෙන කරුණු අනුව 100කට වැඩි ගැහැණු දරුවන් පිරිසක් පැහැරගෙන ගියයි කියලා වාර්තා වෙන්නේ. හුඟක් වෙලාවට බෝකෝ හරම් තමන්ගේ ඒ සමාජිකයන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන් හැටියට තබා ගැනීම සඳහා මේ විදිහට පාඨශාලාවල තරුණ ශිෂ්‍යාවන් පැහැරගත්තයි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඊට අමතරව ගැහැණු දරුවන් පමණක් නෙමෙයි, සමහර පිරිමි පාසල් වලටත් මේ විදිහට කඩා පැනලා විශාල සංඛ්‍යාවක් නෙමෙයි, නමුත් මීට වඩා අඩු සංඛ්‍යාවක් පිරිමි දරුවනුත් එහෙම පැහැරගෙන ගිහින් තියෙනවා කියලා තියෙනවා. ඔවුන්ව බලහත්කාරයෙන් යුද්ධයට යැවීම සඳහා ළමා සොල්දාදුවන් හැටියට පාවිච්චි කරනවායි කියලත් එවැනි චෝදනාවක් තියෙනවා. ඉතින් මේක ඇත්තට මේ වෙනකොට මේ
අමලීතකම තවත් මතයක් තියෙනව නේද? දැන් මේ බෝකෝ හරාම් වගේ මේ මුස්ලිම් අන්තවාදී කැරලිකාර කණ්ඩායම් මේ ගැහැණු පාර්ශව වැඩිදුර අධ්‍යාපනය ලැබනවාට විරුද්ධ කණ්ඩායම්. අපි දන්න දැන් තලිබාන් වගේ සංවිධාන ගත්තොත් පාකිස්තානය තුලත් මෙවැනි වූ තත්වයක් තියෙනවා, අෆ්ගනිස්තානය තුලත් මෙවැනි වූ තත්ව තියෙනවා. දැන් ඒ වගේ ක්‍රියාකාරකමක්ද මේ බෝකෝ හරාම් අරගෙන යන්නේ මේ පාසල් යන ගැහැණු දරුවන් පැහැර ගැනීම තුළින්?
ඔව්, දිලක්ෂ්මී, ඔවුන්ගේ නම බෝකෝ හරාම් කියන වචනයම ඇත්තටම මේ අධ්‍යාපනයට විරුද්ධයි කියන එකයි. ඉතින් ඔවුන්ගේ ප්‍රධානම මේ පරමාර්ථය වෙලා තියෙන්නේ රටේ තියෙන මේ පාඨශාලා වසා දැමීම. ඔවුන් කියන්නේ මේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය අවශ්‍ය නැහැ, මේ බටහිර නැඹුරුවක් ඇති මේ අධ්‍යාපනයට ඔවුන් විරුද්ධ නිසා තමයි මේ විදිහට පාසල් ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල කරන්න කියලා.
සිරියාව පිළිබඳ අවධානයට ලක් කරම සිරියාවේ ව්‍යසනකාරී තත්වයක් උද්ගත වෙලා තියෙනවා මේ සතිය තුළදී මේ අන්තර්ජාතිකව කතාබහ කරන කාරණාවක්. ඔබ දන්නවා සිරියාවේ අසාද් පාලනයට විරුද්ධව ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ක්‍රියා කරනවා ඔහුගේ පාලනයට තිත තබන්නට. නමුත් රුසියාව සූදානමින් සිටින ඔහුට උදව් කරන්න. ඇත්තටම රුසියාවේ සහයෝගයෙන් නිබඳවම ලැබෙනවා අසාද් පාලනයට සිරියාව තුළ. ඉතින් සිරියාව තුළත් මේ IS සංවිධානයට අමතරව අසාද් පාලනයට විරුද්ධව කැරලි ගසන තවත් කුඩා කැරලි කණ්ඩායම් සිටිනවා. දැන් මේ වගේ අයටත් ඇමරිකාව උදව් කරනවා අවියවද ලබා දීමෙන්. මේ විශේෂාංගයෙන් අපි මීට කලිනුත් මේ පිළිබඳව කතා බහ කළා තියෙනවා. අමල්, අපිට වාර්තා වෙනවා මේ සතියේදී මේ සිරියාවේ ඩැමස්කස් නගරයට ආසන්නව සිදුවුණු පිපිරුම් වලින් විශාල පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. මේවට වග කියන්නට ඕනේ අර අසාද් පාලනයට විරුද්ධව කැරලි ගසන කුඩා කැරලි කණ්ඩායම් කියලා. මේ තත්ත්වය එන්න එන්න ප්‍රවණතාවක් විදිහට වර්ධනය වෙමින් තියෙනවද? අසාද් පාලනයට විරුද්ධව සිරියාව තුළ මේ කුඩා කැරලි කණ්ඩායම් සතුව තියෙන මේ හැකියාව ශක්තියතාවය මේ වෙනකොට කොයි විදිහෙන්ද වාර්තා වෙන්නේ?
ත්‍රිලක්ෂේත්‍රම දැන් IS සංවිධානයේ තියෙන බලය සෑහෙන දුරට බිඳිලා තියෙන්නේ සිරියාව තුළ. ඒකට විශේෂයෙන්ම රුසියාවෙන් සහාය ඇතිව ඒ එක්කම ඇමරිකාවේ ලබා දෙන අවයයද ඒ සහායත් ඇතිව මේ වෙනකොට IS සංවිධානය මුළුමනින්ම වාගේ සිරියාව තුළ අක්‍රිය කරලා තියෙන්නේ. නමුත් අසාද් පාලනයට විරුද්ධ සිරියාවේම ඒ කැරලිකාර කණ්ඩායම් විසින් ඔවුන්ගේ පාලනයේ තියෙන ප්‍රදේශ තවමත් ඒ ආකාරයෙන් තියෙනවා. විශේෂයෙන්ම ඩැමස්කස් අගනුවර කිට්ටුව මේ ඊස්ටර්න් ගෝටා කියන ප්‍රදේශයේ තවමත් අසාද් පාලනයට විරුද්ධ සිරියානු ජාතිකයන් විසින් ඒ ප්‍රදේශයේ පාලනය අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ ප්‍රදේශයේ නැවතත් රජයේ හමුදාවල බලය යටතට පත්කිර ගැනීමට තමයි මේ පහුගිය සති කිහිපෙම ගුවන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වුණේ. ඉතින් මේ අලුතෙන් ඇති වෙලා තියෙන ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලයක් තමයි මේ පහුගිය සතිය තුල වගේ ඉතාමත්ම කෙටි කාලයකදී මේ වෙනකොට සාමාන්‍ය වැසියන් 300ක් විතර ජීවිතක්ෂර පත්වලා තියෙනවා. ඒ එක්කම රෝහල් සෑහෙන ප්‍රමාණයකට ගුවන් ප්‍රහාර එල්ලවලා තියෙනවායි කියලා. ඉතින් මෙතනදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ වෙලාවේදී මේක හඳුන්වලා තියෙන්නේ දැන් මේ සිරියාවේ මේ ප්‍රදේශය ඩැමස්කස් නුවර කිට්ටු ඒ ආශ්‍රිත ප්‍රදේශය ඇත්තටම අපායක් හා සමානයි කියලා. මොකද සාමාන්‍ය ජනතාව බොහොම දැඩි පීඩනයට පත්වන ප්‍රදේශයක්. ගුවන් ප්‍රහාර වලින් පමණක් නෙමෙයි ඔවුන්ට තුවාල වෙච්ච අවස්ථාවකදී ඒ යන්න තියෙන රෝහල් පවා දැන් වැසී ගිහිල්ලයි කියලා මේ ඇති වෙලා තියෙන යුද තත්ත්වය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් හැටියට.
ඔය අතර වාරයේදී අපිට වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරපු වාර්තාවකට අනුව ඇෆ්ගනිස්තානයේ පසුගිය වසර තුළදී 2000කට අධික සාමාන්‍ය ජනතාවක් මේ ඇතිවුණු සටන්වලදී ගුවන් ප්‍රහාරවලින් මරණයට පත් වෙලා තියෙනවා කියලා. මේකත් සැලකිය යුතු සංඛ්‍යාවක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි විශේෂයෙන් අවධානයට ලක් විය යුතු කාරණාවක්. එතකොට මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය කොහොමද? තලිබාන් කැරලිකරුවන්ගේ සහ අපි දන්නවා ISIS IS ක්‍රියාකාරීන්ගේ යම් කිසි වූ සම්බන්ධතා තියෙනවා මේගොල්ලොත් එක්ක. දැන් ඇෆ්ගනිස්තානයේ තියෙන ඒ අභ්‍යන්තර ඒ වාතාවරණය කොහොමද?
දිරුෂ අපි දන්නවා දැන් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් බලය පැමිණියත් එක්කම ඇමරිකාවේ ඇෆ්ගනිස්තාන් ප්‍රතිපත්තියේ ලොකු වෙනස්කමක් දුටුවා. ඔබාමා ජනාධිපතිවරයා නම් උත්සාහ කරේ ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ ඉවත් කර ගැනීමට. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක වෙනස් කරලා තවදුරටත් තමන්ගේ හමුදාව ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීම ඉදිරියටම ගෙනියනවා. මේ වටපිටාව තුළ IS සංවිධානයේ ඒකම තලිබාන් වරුණුත් කරන ඒ ප්‍රති ප්‍රහාරවල වැඩිවීමක් ගිය අවුරුදු දකින්න ලැබුණයි කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර නිවේදනය කරන්නේ. ඔවුන් කියා සිටින්නේ දශක කීපයක් තිස්සේ පවතින මේ ඇෆ්ගනිස්තාන් යුද්ධෙන් ගිය අවුරුද්දේ තමයි වැඩිම ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ුනේ කියලා. සාමාන්‍යයෙන් 3500කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේකෙන් ඇත්තටම 2300ක විතර ප්‍රමාණයක් මරාගෙන මැරෙන බෝම්බ නිසා පීඩාවට පත් වෙච්ච අයයි කියලා. ඉතින් ඇත්තටම ගිය අවුරුද්ද මේ ඉතිහාසයේ සාමාන්‍ය වැසියන්ගේ පැත්තෙන් බලපුවාම ඔවුන්ට වැඩිම හානියක් වෙච්ච අවුරුද්ද හැටියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට හඳුන්වලා තියෙන්නේ.
අපි මේ ඇෆ්ගනිස්තානයට ආසන්නම රටක් වන මේ පාකිස්තානය පිළිබඳව අවධානයට ලක් කරමු. ඊයේ වෙනකොට පාකිස්තානය පිළිබඳව විශේෂිත තොරතුරක් අපිට වාර්තා වෙනවා. පාකිස්තානයේ බලයෙන් පහකිරුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීග් කියන පක්ෂය, කියන්නේ වර්තමානයේ පාකිස්තානයේ බලයේ සිටින පක්ෂය, ඒ පක්ෂයේ නායකත්වයෙන් නවාස් ෂරීෆ් ඉවත් කළ යුතුයි කියලා උසා විනියෝගයක් ලැබුණා. දැන් අමල් මේ තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී අපි දන්නවා නවාස් ෂරීෆ්ගේ පාලන සමය සහ නවාස් ෂරීෆ් දේශපාලනිකව කොයිතරම් බලයක් අත්පත් කරගෙන හිටියද කියලා රට තුල මේ මුස්ලිම් ලීගේ නායකත්වයේ දරන සමය තුලදී. එතකොට දැන් මේ උසාවි තීන්දුවත් එක්ක පාකිස්තානයේ දේශපාලනයට කොයි වගේ බලපෑමක් ඇති වේවිද නවාස් ෂරීෆ් අයින් වීමත් සමග?
දිලුක්ෂි, අතරම නවාස් ෂරීෆ් ඔහු රටේ අගමැති ධූරයෙන් ඔහුට ඉවත් වෙන්න සිද්ධ වුණේ ගිය අවුරුද්දේ අගෝස්තු වෙනකොට. නමුත් ඒ අවස්ථාවේදී ඔහුට පක්ෂේ නායකත්වයේ පිළිබඳ අභියෝගයක් තිබුණේ නැහැ. නමුත් දැන් පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා තියෙන්නේ මේ විදිහට දූෂණ චෝදනා මත ඉවත් කරපු පුද්ගලයෙකුට රටේ කිසිම දේශපාලන පක්ෂයක නායකත්වය ගන්න බැහැ කියලා. ඉතින් මේක ඇත්තටම නවාස් ෂරීෆ් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම පමණක් නෙමෙයි, ඉන් ඔබ්බට ගිය ඔහුට මීට පස්සේ දේශපාලනයට ඇතුළත් වෙන්න බැරි විදිහට තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ පක්ෂ නායකයෙක් හැටියට පෙනී හිටින්න බෑ. ඉතින් මින් ඉදිරියට නවාස් ෂරීෆ්ට අදහසක් තිබුණා නම් නැවත දේශපාලනයට පිවිසෙන්න, ඒක සම්පූර්ණයෙන්ම අවහිර කළා තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව.
ඔව්, අපි දන්නවා දැන් පාකිස්තානයේ වර්තමාන අගමැතිවරයා ෂහීඩ් අබාසි, දැන් ඔහුත් මුස්ලිම් ලීගේ සමාජිකයෙක්, වර්තමාන පාලක පක්ෂයෙන් බලයට පත් වුණ අගමැතිවරයා. එතකොට මේ මුස්ලිම් ලීගේ මෙතෙක් කල බලයේ හිමිවලා තිබුණු නවාස් ෂරීෆ් එකේ ඉවත් කරන්න කියලා ලැබෙන උසාවි තීන්දුවත් එක්ක වර්තමාන අගමැතිවරයා කොයි වගේ බලාත්මක චරිතයක් වේවිද පාකිස්තානය තුළ?
ඔදිලුක්ෂි, අත්‍තරම දැන් මේ වෙනකොට රටේ අගමැති වුණාට ඔහුට පක්ෂේ නායකත්වය තිබුණේ නැහැ. නමුත් මේ තීන්දුවත් එක්කම ඔහුට පක්ෂය තුල නායකත්වය ලබා ගැනීමේ හැකියාව පමණක් නෙමෙයි, මින් ඉදිරියට ඊළඟ මැතිවරණයේදී අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වීමේ අවස්ථාවත් උදා වෙනවා. ඉතින් මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ නවාස් ෂරීෆ් සහෝගේ පවුල සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අතුගා දැමීමත්, ඒ අබාසිට ඉදිරියේදී නැවතත් බලයට ඒම සඳහා මාර්ගය සකසා දීමයි.
හොඳයි අමල්, අපි එහෙමනම් සූතිවන්ත වෙන ලෝකයේ තත්විත්ති සවිස්තරාත්මක විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා සුපුරුදු ලෙසින් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.